Garu Andhra Kumar Disana ke mettuma. We have to go for the next one. Tawa de tawa pratneena. Karuna karuna karala me weda kadu karana avasthawa denna. Garu Andhra Kumar Disana ke mettuma soka prakaha thiyena. Garu Andhra Kumar Disana mettuma obathuma katha karanna.
Garu garu kathanayaka thumani. Garu katha.
Garu kathana. පැහැදිලි කිය ඔක්කොම දැන් හතර පහ දෙනෙක් ඉන්නවා මට අයිකන් නලවද
ගරු කතානායකතුමනි මට දැනගන්න කැමතියි මේ
හරි ඔය අපි ගරු ගරු අනු කුමාර සනාගේ මැතිතුමා ඔබතුමා කියන්නේ ගරු අනු කුමාර සනාගේ මැතිතුමා මේ ප්‍රශ්නේ කරු විපක්ෂ නායකතුමා ඇහුවා එතුමා සෑහීමටපත් උනා අනික ඔකොරෝ මට මුළු හවුස් එකටම දෙන්න බෑ වාඩි වෙන්න කරු මන්ත්‍රීතුමා ගරු අනු කුමාර සාරා මහත්තුමා
අරු කතානායකතුමනි මම ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ කවුද කියලා මම මේ ඉදිරිපත් කරන ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ කවුද ඔබතුමාට එවලා තියනවද ඔබතුමාට එවලා තියනවා
ඔබතුමාගේකට ලබන සතියේ තමයි පිළිතුරු
ලැබෙන්නේ. දැන් ගරු කතානායකතුමනේ මීට කලිනුත් මම මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. දැන් සති දෙකකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. අවස්ථා ගණනාවකදී මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පිළිබඳව පිළිතුරු ලබා දෙනවායි කියලා ප්‍රකාශ කරාට සභානායකවරයා තාමත් විධිමත් පරිදි ඒකට පිළිතුරක් ලබා දීලා නැහැ. දැන් අදත් මම මේ ප්‍රශ්නේ අහන්නේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයාගෙන්. ඒකටම කියන්නේ ගරු කතානායකතුමනි ඊළඟ පස්වෙනිදා අයවැලේක ඉදිරිපත් කරනවා. දැන් අනිත් ප්‍රශ්න ඉදිරිපත් කළා දැන් සති 3කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ඒතර මුදල් අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් අහන ප්‍රශ්නයකට විධිමත් ලෙස පිළිතුරක් ලබා දෙන්න බැරි නම් මේ අමාත්‍යවරු නඩත්තු කිරීම සඳහා මහජනයා මේ තරම් මුදලක් දරන්නේ මොකටද?
අද ඔබ තම ප්‍රශ්න අහනවාද ගරු මන්ත්‍රීතුමා?
මම මේකත් අහනවා.
හොඳයි.
ස්ථාවර නියෝගේ 27 2 යටතේ අහන ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට මේ නිශ්චිතවන්ත වෙනවා. ජාතික රූපවාහිනියේ මේ වෙනකොට ඇතිරි වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ජාතික රූපවාහිනිය anu මේ රටේ තිබෙන ප්‍රධානතම ජාතික රූපවාහිනිය ආයතනයයි. 1982 වසරේදී ආරම්භ කරලා දෙය 37 වසරක් පුරා මෙරට සාමාන්‍ය ජනේ ජනයාගේ අධ්‍යාපන සහ විනෝදාස්වාදයේ සඳහා විශාල සේවයක් ඉටු කරලා ද මාධ්‍ය ආයතනයක්. එමෙන්ම මේ වන විට සේවකීන් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙහි සේවය කරනවා. නමුත් අවාසනාවකට මෙම ආයතන ඉතාම නිර්දේ ලෙස දේශපාලකෙන් හා ඔවුන්ගේ අනුගාමකෙන් විසින් විනාශ කරමින් තිබෙනවා. මේ තත්ත්වය පැවතුනේ හැම ආණ්ඩුවක් කරතේම සිදුවුවක්. 2005 වසරට පෙර මෙරට පැවති අංක 1 රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ජාතික රූපවාහිනිය. නමුත් ක්‍රමක්‍රමයෙන් වෙළඳපොළ තුලත් පොදු ප්‍රේක්ෂකයන් තුලත් ජාතික රූපවාහිනියට හිමි තැන සීග්‍රයෙන් නැති වෙමින් තිබුණා. ඒ උච්චතම අවස්ථාව වුණේ 2014 පසුව තත්ත්වය මුළුමනින්ම වෙනස් වී ආයතනය පාඩු ලබන තත්ත්වයට පත් වීමයි. අද වන විට මේ තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයකට ඇද වැටී තිබෙනවා. පසුගිය වසර කාලයේ පුරාම මහ භාණ්ඩාගාරයේ මාසක රුපියල් මිලියන 40 බැගින් මාසකට රුපියල් මිලියන 40 බැගින් ලබා දී ආයතනය පවත්වාගෙන යන තත්ත්වයකට පත්ව තිබුණා. දැනගන්ට හැකි පරිදි පසුගිය මාසයේ මෙම ආයතනයේ සිය සේවක වැටුප් ගෙවුන් ලැබුවේද සිය ස්ථාවරගෙන මේ මුදල් ලබාගෙනයි. ඒ වගේම මේ වන විට විශාල මුදල් ප්‍රමාණයක් ණය ලෙස බැංකු කීපයක් කීපයකින් ලබාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. රුපියල් මිලියන 400කට ආසන්න ණය ප්‍රමාණයක් මෙම ආයතනයට අය වී යුතුයි. පසුගිය ජනවාරි මාසයේ වන විට ජාතික රූපවාහිනියේ සමස්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරය නැතිනම් ඕඩියන්ස් රේටින්ස් 2.4 දක්වා පහත වැටී තිබෙනවා. එමෙන්ම ශ්‍රේණි සහ ශ්‍රේණිගත කිරීම්වල ඒ දැන් පවතින 8 වෙනි ස්ථානයේ මෙරට ප්‍රධානතම ජාතික මාධ්‍ය ආයතනයකට මෙවැනි ඉරණමක් අත්වීම ඉතාමත් ඛේදවාචකයි. මොකද මෙම ආයතනයේ අයිතිවන්නේ මේ රටේ පොදු මහ ජනතාවට. ඒ නිසි ලෙස කළමනාකරණය කිරීමට මීට පෙර සිට පාලකීන් දැන් සිටින පාලකගුරු සමත් වී නැහැ. ඒ නිසා වහා ජාතික රූපවාහිනී මේ තත්ත්වය මුදා ගැනීම සඳහා මෙම සභාවේ අවධානය යොමු වී තිබෙනවා. තත්ත්වය මෙසේ තිබියදී ජාතික රූපවාහිනී සේවකයන් විසින් මෙම අවාසනාවන්ත තත්ත්වය වෙනස් කිරීම සඳහා පෙරට ඇවිත් තිබෙනවා. ඒ වගේම ආයතන තුල ඊයවා ගොස් තිබෙන දූෂණය, වංචා, අක්‍රමිකතා වැළැක්වීම සඳහා වුන් විසින් අරගලයක් ආරම්භ කර තිබෙනවා. පැන නැගී තිබෙන ගැටලුවලට පිළිතුරු ලබා දීම වෙනුවට මේ වන විට පාලන අධිකාරිය විසින් සහ ඔවුන්ට සම්බන්ධ අය විසින් සිදු කරන්නේ එම කරුණු පෙන්වා දීම සිදු කරන සේවකයන් ඉලක්ක කර මර්ධනයක් දියත් කිරීමයි. දැන් ගරු කතානායකතුමනි, මම දන්නවා අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනකොට මේක සම්බන්ධ කරන්න හදනවා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිදුවීමට. ඒක හරි. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා බාහිර කණ්ඩායම් සමහර පළාත් සභා මන්ත්‍රීවරු විවිධ මර කණ්ඩායම් අරගෙන ගිහිල්ලා ජාතික රූපවාහිනියට කඩා වැදිලා ඒ සේවකයාට අඩත්තේටම් කරලා ඒ පාලන අධිකාරියේ බියවද්දපු කතාවක් තිබෙනවා. ඒ නිසා මා මේ ප්‍රශ්න කරන්න ඔවුන් ගැන නෙවෙයි. ඒක ඉතාමත් පැහැදිලිව කරු කතානායකතුමනි, එදා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රාත්‍රියේ බාහිර පිරිස් පැමිණීම පිළිබඳව පරීක්ෂණයක් කිරීම පිළිබඳ අපේ විරෝධයක් නැහැ. නමුත් මෙතන බොහෝ දුරට අමාත්‍යවරයා මේ ප්‍රශ්නේ දැන් ඇතිවී තිබෙන ප්‍රශ්නය පටලවාගෙන පිළිතුරු දෙන්න උත්සාහ දරන නිසා තමයි මම මේ පිළිබඳ කලින්ම අවධාරණය කරනු ලබන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ වන විට ඒ මර්ධනය දියත් කරමින් තිබෙනවා. මෙරට ප්‍රධානම ජාතික මාධ්‍ය ආයතනික මාධ්‍යවේදීන් මෙවැනි මර්ධනය ලක් කිරීම බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය තුළ පැනනගින පහත ගැටළු වලට අමතිවරයා පිළිතුරු ලබා දෙනු ඇත බලාපොරොත්තු වෙනවා. 1. ජාතික රූපවාහිනියට වේගෙන් ව්‍යාපාරික වශයෙන් මෙන්ම ආයතනික වශයෙන්ද බිඳ වැටෙමින් තිබෙන බවත්, ප්‍රේක්ෂක ආකර්ෂණය අතින් එය පසුබෑමට ලක්ව ඇති බවත්, ඒ නිසාම ආයතනයේ දිගින් දිගටම පාඩු ලබන තත්ත්වය ඇද වැටි අද වන විට වැටුප බව ගෙවා ගත හැකි නොහැකි තත්ත්වයට පත් තිබෙන බව ඔබ දන්නේද? මෙම ආයතන මේ ආකාරයට බිඳ වැටීමට ප්‍රධාන ලෙස හේතු වී තිබෙන්නේ නුසුදුසු පුද්ගලයන් හා දේශපාලන හිතවතුන් මෙම ආයතනයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීම බව පිළිගන්නේද? පසුගිය වසර 5ක කාලය තුළ මෙම ආයතන තුළ සිදු වී ඇති විවිධ දූෂණ වංචා අක්‍රමිකතා සහ අයථා පත් කිරීම ගරු කතානායකතුමනි විශාල ලෙස ආන්දෝලනයට තුඩු දී තිබුණා. ටෙලි නාට්‍යක එක කොටසක් වෙනුවෙන් අදාළ බලධාර රුපියල් 5000 ගාද්දේ ගත්තු බවත්, ඒ වගේම එහි ප්‍රධාන නිලියන් තමන්ගේ සයනයේ සැතපීම සඳහා කටයුතු කර බව වාර්තා වී තිබුණා පහුගිය කාලේ. හැබැයි කිසිවක් පිළිබඳව පරීක්ෂණ කළ දඬුවම් ලබා දීලා නැහැ. උසස් කිරීම සහ වැඩබැලීම් සඳහා සිදු කරන තිබෙන පත් කිරීම පිළිබඳව විගණකාධිපති විසින් නිකුත් කර තිබෙන විගණන පරීක්ෂාවන් මගින් පෙන්වා දීමන කරුණු නිවැරදි කරගන්නේ. ගරු කතානායකතුම විශේෂයෙන්ම මේකට මාකටින් මැනේජර් කෙනෙක් ගත්තා. ඔහුගේ වැටුප ලක්ෂ 2.5යි. ඔහු අවුරුද්දක කොන්ත්‍රාත් පදනමෙන් ගත්තේ ඒ කාලේ ඉවරුණා ජනවාරි මාසේ 18 වෙනිදා. නැවත අවුරුද්දක් දීර්ඝ කරලා තිබෙනවා. ඔහුගේ පත්වීමෙම තිබෙන්නේ නැවත අවුරුද්දක් දීර්ඝ කරනු ලබන්නේ අදාළ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඔහුගේ කාර්යභාරය පිළිබඳ නිසි ඇගීමකට ලක් කිරීමෙන් පසුව කියලා. නමුත් නැවත සේවාධිකෝ දෙනකොට අධ්‍යක්ෂ මණ්ඩල ජාතික රූපවාහිනිය නැහැ. ඒත් අධ්‍යක්ෂ මණ්ඩල ජාතික රූපවාහිනිය නැතුව තිබියදී කොහොමද නැවත පරීක්ෂාවට භාජනය කොට ඔහු ඇගීමකට ලක් කොට නැවත සේවාධිකෝ දුන්නයි කියලා වාර්තා කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි විශාල ලෙස අක්‍රමිකතා සිදුවීමෙන් තිබෙනවා. ඒ රුපියල් 350,000කට ආසන්න වැටුපක් ගෙවමින් 2018 1.15 වන දින සිට බඳවාගෙන ති අධ්‍යක්ෂක තනතුරු සඳහා පුද්ගලයා බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය ලබාගෙන අදාළ සුසුකම් සපුරා නිසි බඳවා ගැනීම ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේද? මොකද මේ විගණකාධිපති මාසේ විගණන වාර්තා ගණනාවකදී ඉදිරිපත් කර තිබෙනවා මෙම පත්වීම නීත්‍යානුකූල නොවන බව. මාගාවේ වාර්තා සියල්ලම තිබෙනවා. 5. ජාතික රූපවාහිනිය මෑත වසර 4 කාලය තුද බාහිර ආයතන සමග අත්සන් කර තිබෙන විලඳ හෝ ඊට සමාන කිවිසුම් සඳහා අනුමත ක්‍රියාපටිපාටි අනුගමනය කර තිබේද? 6. වෘත්තීය සමිති ක්‍රියාකාරකකින් ඉලක්ක කර සිදු කරන මර්ධනය පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා ගරු ඇමතුමාගේ දැනගන්න කැමති. බොහොම ස්තුති ගරු කතානායකතුමනි.
ඇමතුමා, ඒ ගැන ඉදිරියේදී ඇමතුමා ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේ ප්‍රථම පාර්ලිමේන්තුවේ සභානායකතුමා යෝජනා පිළිබඳ දැන දීම අංක 1
යෝජනා අංක 1 ඉදිරිපත් කරනවා.
සභාවෙක්ද?
හායි.
අනේ. ශෝක ප්‍රකාශ වි චල් විදිහට we are already behind time. Yeah.
So we are all going to the mosque, sir.
Yeah, so we can start. That's
but
up to you.
If you start, if it goes on, it's all right.
No, after lunch again we are going on.
Hopefully it will continue.
It will continue. We'll stop at 12:30 for lunch. Yes. Then 1:30 we start and we'll go ahead. You already close up on 12.
Right, okay.
Yeah, 3 names. Garu Soka Prakash Yojana, Garu Hitu Parliament Mantri, Avapati Garu Alleg, H.H. එම අස්වර මැතිතුමා හිටු පාර්ලිමේන්තුවේ අභාපාත ගරු පී සුසේදාසන් මැතිතුමා ඊළඟට හිටු පාර්ලිමේන්තුවේ අභාපාත ගරු පී ජිනදාස නීතපාල මැතිතුමා මේකට අපි මෙයයි දැන් 10 ලේඛන මේ දැන් අපි මේක කරමු ගරු මන්ත්‍රී සාහව සහාය දෙන්න ඔබතුමාලා යමුකන් මොකද කියන්නේ ගරුව මැතිතුමා
ගරු කතානායකතුමනි මේ සතියේ ගරු කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් කාර්යයන් දෙපාර්තමේන්තු පිළිබඳ මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙනවා ගැසට් නිවේදන. එහි අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක කළ යුතු නීති ආනපනත්වල බුද්ධ ශාවක භික්ෂු විශ්වවිද්‍යාලය 96 අංක 26 දරන පනත ශ්‍රී ලංකාවේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන පනත මේ දෙකම විශ්ව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබුණ බුද්ධ ශාසනය හා සම්බන්ධ පනත ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීම ගැන ප්‍රශ්නයක් තිබෙනවා දෙක එහි කාර්යයන් හා කර්තව්‍යයන් යටතේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීම නියාමනය කිරීම කියලා තියෙනවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව එහෙම පුළුවන් කමක් නැහැ මොකද 1961 කටදරන උපකෘත පාඨශාලා පනතේ යටතේ අවුරුදු 4 සිට 14 දක්වා
හොඳයි ඒක වාර්තා ගන්න හොඳයි ඔව්
තුන්වෙනි කරුණ 16 වෙනි කරුණ ලෙස තියෙනවා අධ්‍යාපන ආයතන නීතිගත කිරීම නීත්‍යානුකූල නොවන ආයතන නීතිගත කිරීමට අදහස් කරනවද කියලා ප්‍රශ්නේ තියෙනවා මේ පිළිබඳව ඔබතුමා මේ අදාළ අංශවල අවධානය යොමු
කර අනික ගරු ආචාර්යතුමා මෙවැනි දේවල් උදේම අපිට ලිඛිතව දැන්නුවා නම් මේ වගේ දැන් අද 10 දෙනෙකුට වැඩිය ලිඛිත නැති ඒවා මම සභාවේ කටයුතු මේවා මේ බාධා කරනවා ඉතින් මම ස්ටෝ හොඳයි මම පිළිගන්නේ ඒක තමයි තවන්නේ උදේ පාන්දර එක සාමාන්‍ය චාරිත්‍රය ඒක ඒක මේක වෙන්නේ නැති අද කී දෙනෙක් අද ඩිස්ටර්බ් කරලාද ඒක අපි ප්‍රධාන කටයුතුයන්
ගරු කථානායකතුමනි මෙම ශෝක ප්‍රකාශ තුනම
එක විදිහට ඒක බඩා යෝග්‍යයෝ
ගරු කථානායකතුමනි 1989 වර්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙකු ලෙසත් පුත්තනම දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු ලෙසත් කටයුතු කළ AHM අස්සර් මැතිතුමාගේ අභාවයේ පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා 1937 පෙබරවාරි 8 දින මහරගමදී ජන්මලාභය ලැබූ එතුමා උපතින් ඉස්ලාම් භක්තිකේ මහරගම බුවනෙකබාහු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව වැඩිදුර අධ්‍යාපනයට මරදානේ සහිරා විද්‍යාලයට ඇතුළත් වුණා පාසල් සමයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ එතුමා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය භාෂා තුනින්ම සමත්ව ඉන් අනතුරුව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේද සමත් වුණා මාධ්‍යවේදියෙක් නිවේදකයෙක් නාට්‍යකරුවෙක් මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙකු වැනි ශ්‍රේෂ්ඨ ගණනාවක දක්ෂතා දැක්වූ අස්වර් මැතිතුමා පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයෙකු වන දිවංගත M.A. බකීර් මාකර් මැතිතුමාගේ පුජ්ජලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ රැස්වීමවලදී දෙමළ භාෂා පරිවර්තකයා මෙන්ම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක මණ්ඩලයේ ඉතා විශිෂ්ට සේවයක් අස්වර් මැතිතුමා විසින් ඉෂ්ට කළා අමීනා මෙනවිය සමග යුගදිවියට පත් අල්හා ජේච්.එම්. අස්වර් මැතිතුමා දරුවන් 3 දෙනෙකුගේ දයාබර පියෙක් 1954 වසරේ සිට සක්‍රීය දේශපාලනයට පිවිසි එතුමා ලංකා සම සමාජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස විශිෂ්ට මෙහෙවරක් ඉෂ්ට කළා එවකට ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත ගරු ඩඩ්ලි සේනනායක මැතිතුමා කුරාන් හෙළිදරව් පිළිබඳව 1400 වන වර්ෂ සැමරුම් ඒ ජාතික කමිටුවේ මහලේකම්වරයා ලෙස පත්කලෙත් අස්වර් මැතිතුමාවයි එවෙනුවෙන් එතුමා සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කළා මුස්ලිම් කලාකරුවන්ට පදක්කම් හා මුදල් ත්‍යාග පිරිනැමීම අරමුණු කරගෙන ජීවත්වන්නන්ට ගරු කරමු වැඩසටහන ආරම්භ කිරීම මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ පනත සමාලෝචනය කිරීමටද පුරෝගාමී මෙහෙවරක් අස්වර් මැතිතුමා විසින් ඉෂ්ට කළා මුස්ලිම් සංස්කෘතියේ ලේඛන කලාවේ ඉස්ලාම් ධර්මයේ ප්‍රවර්ධනයට අතහිත දෙමින් නබිනායක උත්සවය ජාතික මට්ටමින් හා රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට මූලිකව කටයුතු කළ අතර සෞදි අරාබියේ සිට හජ්ජි වන්දනාව පිළිබඳව ප්‍රථම වරට සිංහලෙන් ගුවන්විදුලි ප්‍රචාරයක් ගෙනීමේ ගෞරවයේද හිමිවන්නේ අස්වර් මැතිතුමාට බව අපි සඳහන් කරන්න ඕන. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කර ඇති අස්වර් මැතිතුමා 1989 සිට 2003 දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු භාරව ක්‍රියා කරමින් එම ජනතාවට ඉටු කළේ සුවිසල් මෙහෙවරක්. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ලෙසත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙක් ලෙසත් මාධ්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක හා විවස්ථාදායක සභාවේ සාමාජික වැනි තනතුරු රාශියක් අස්වර මැතිතුමා විසින් හොබවා තිබෙනවා. අස්වර මැතිතුමා ඉතාමත්ම ප්‍රියජනක මිත්‍රශීලී හිතහොඳ මනුස්සේ. ඔහු මේ පාර්ලිමේන්තුවේ කළ කී කතා විටක ඉතාමත්ම රසවත් ඒවා බවට අපි කාගෙත් මතකයේ තිබෙනවා. ඉස්ලාම් දහමේ පංච මූලධර්ම අකුරටම අනුගමනය කළ මෙතුමා මහපොළොවේ පයගසා සිටි අව්‍යාජ මිනිසෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජනතාවට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ අල්හාජ් ඒ.එච්.එම් අස්වර මැතිතුමා අවුරුදු 80ක් ආයු වළඳා 2017 අගෝස්තු මස 29 දින දැයින් සමුගත්තේ. ගරු කථානායකතුමනි, 1989 අවුරුද්දේ පාර්ලිමේන්තුවට පිවිසිලා වසර 14ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරලා නැවතත් 2010 සිට 2014 දක්වා සිටි අවුරුදු 4ක් සමග වසර 19කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම ඉස්ලාම් බැතිමතුන්ට විශාල මෙහෙවරක් ඉටු කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අල්හාජ් ඒ.එච්.එම් අස්වර මැතිතුමාට ජෙන්නතුල් ෆිර්දවුස් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර ස්වභාවයේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව දරුවන් හා පවුලේ ඥාතීන් වෙත දන්වා යවන මෙන් යෝජනා කරමින් එතුමා පිළිබඳ ශෝක යෝජනාව මං ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔබතුමාගේ අවසරයේ පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුසෛත් ආසන් මැතිතුමා පිළිබඳවත් යෝජනාව ඉදිරිපත් කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ගරු කථානායකතුමනි, මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙම උත්තරීතර සභාවට තේරීපත් වූ ගරු සුසෛ තාසන් මැතිතුමාගේ අභාවයේ පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. 1934 අවුරුද්දේ ජූලි මාසයේ 24 වෙනිදා මන්නාරමදී උපත ලැබූ සුසෛ තාසන් මැතිතුමා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ වංකාලේ මහාවිද්‍යාලයේ. අනතුරුව ශිෂ්‍යත්ව විභාගයේ සමත්ව මන්නාරම මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හමාර කළ එතුමා කොළඹ කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලයේ උපගුරුවරයෙකු වශයෙන්ද සේවය කර තිබෙනවා. ගරු කථානායකතුමනි, එවැගේම එක්වගිනාස් ආයතනයේ අධ්‍යාපන කටයුතු හදාරලා ලන්ඩන් BA උපාධිය සමත්ව උපාධි ගුරුවරයෙකු ලෙසත් එතුමා කටයුතු කර තිබෙනවා. මෙරීනා මෙනවිය සමග යුගදිවියට පිවිසි සුසෛ තාසන් මැතිතුමා, ජෝසප්, රාජන්, භාස්කරන් යන පුතුන් තිදෙනා සහ මරිෂාල් හා ශිරෝමි යන දියණියන් තිදෙනාද මෙලවට දායාද කරපු පියෙක්. එංගලන්තයේදී වරලත් ගණකාධිකරණ පාඨමාලා හදාරා එරට විගණන ආයතනයක ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරලා ඊට පස්සේ ලංකා ලුණු සංස්ථාවෙත් සලුසල ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙසත් එතුමා විසින් කටයුතු කළා. 1977 පැවති මහමැතිවරණයට මන්නාරම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් තරඟ කර ජනතා කැමැත්ත නොඅඩුව දිනාගෙන පාර්ලිමේන්තුවට පත්වෙන්න එතුමා භාග්‍යවන්ත වුණා. පාර්ලිමේන්තුවේ ගිනුම්කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ සුසෛ තාසන් මැතිතුමා විශේෂයෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සපුරා දීමට ඉමහත් වෙහෙසක් ගෙන කටයුතු කළ ඉතාමත්ම ක්‍රියාශීලී මන්ත්‍රීවරයෙක්. ක්‍රිස්තියානි ආගමික කටයුතුවලදී තමන්ගෙන් ඉටු වී යුතුකම් හා වගකීම් නොපිරිහිලා ඉටු කළා. තම ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ එතුමා වසර 83ක් ආයු වළඳා ලෝක ධර්මතාවය අනුව 2017 ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින මෙලවින් සමුගත්තා. ගරු කථානායකතුමනි, 1977 සිට 83 දක්වා වසර 6ක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් ජනතාවට විශාල මෙහෙවරක් ඉටු කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුසෛ තාසන් මැතිතුමා සමාධානයේ සැතපේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ භාර්යාව, දරුවන් හා පවුලේ ඥාතීන් වෙත දන්නා යවන ලෙසට මම යෝජනා කරනවා. ඒ වගේම ඔබතුමාගේ අවසරයේ පරිදි අද දින ශෝකයේ පළ කිරීම සඳහා අභාප්‍රාප්ත ජිනදාස නියතපාල මැතිතුමාගේ ශෝක යෝජනාවත් ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙම උත්තරී සභාතර සභාවට තේරීපත් වූ ගරු ජිනදාස නියතපාල මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකයේ පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. 1929 අප්‍රේල් 11 වෙනිදා රත්නපුරේදී උපත ලැබූ නියතපාල මැතිතුමා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ශ්‍රේෂ්ඨයට පිවිසි නියතපාලයන් සිය රට දිනපසා දසදෙස යුක්තිය සිය පත සහ ලංකාවේ ප්‍රථම සිනමා සංග්‍රහවන තරුව පුවත්පතේද ප්‍රධාන කර්තෘවරයා සහ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කරමින් පුවත්පත් කලාවට අමිල මෙහෙවරක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. ඒ වගේම කතානායකතුමනි, එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමට 1947 වසරේ පාම්කෝට් මන්දිරයේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සර් ජෝන් කොතලාවල ජේ.ආර්. ජයවර්ධන ඇතුළු ජාතික නායකින්ගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රථම රැස්වීමට සහභාගී වූ පිරිස අතරට සිය නම එක්කර ගැනීමේ ඓතිහාසික අවස්ථාවද නියතපාල මැතිතුමා හිමි කරගත්තා. 1960 මාර්තු මස පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කෝට්ටේ මැතිවරණ කොට්ටාසේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජිනදාස නියතපාල මැතිතුමා එවකට සිටි ලාභාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වීමේ භාග්‍යයද උදා කරගත්තා. ගරු කතානායකතුමනි, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර දරමින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ ජිනදාස නියතපාල මැතිතුමන් වඩාත් ප්‍රකට චරිතයක් බවට පත් වූයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීමෙන්. සෙනට් මන්ත්‍රීවරයෙකු, කොළඹ හා කෝට්ටේ නගරසභාවල නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්ම කෝට්ටේ මහනගර සභාවේ විපක්ෂ නායකවරයා වශයෙන්ද කටයුතු කළ ගිනදාස නියතපාල මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ලංකා තරුණ පෙරමුණේ ප්‍රධාන ලේකම් වශයෙන්ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා. ඕනෑම බාරදූර අවස්ථාවකදී ඉතාමත්ම කැපවීමෙන් හා අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කිරීමේ මනා හැකියාවක් සහජයෙන්ම ලක් ගිනදාස නියතපාල මැතිතුමා සැබවින්ම මිත්‍රශීලී ප්‍රියමනාප දේශපාලනඥයෙක්. මෙරට සිටි කීර්තිමත් දේශපාලන නායකයන් වන ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, සිරිමා වූ බණ්ඩාරනායක, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි ශ්‍රේෂ්ඨ නායකයින් සමග සමීපව කටයුතු කර ඇති ජිනදාස නියතපාල මැතිතුමන් දේශපාලන අභියෝග හා තර්ජන හමුවේ නොසැලෙන චරිතයක් බව ප්‍රකට කරුණා. සිය පරිණත අධ්‍යක්ීම් ජනතාවගේ සේවය සඳහාම යොදවාගත් මෙතුමා අවුරුදු 89ක් ආයු වළඳා 2018 ජනවාරි මාසයේ 29 දින මෙලවින් සමුගත්තේ. ගරු කතානායකතුමනි, අවුරුදු 5කට වැඩි කාලයක් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුර රැඳී සිටිමින් මෙම උත්තරීතර සභාව සෝභාමත් කරපු ගරු ජිනදාස නියතපාල මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මේ උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ, දරුවන් සහ පවුලේ ඥාතීන් වෙත දන්නායවර ලෙස යෝජනා කරනවා.
බොහොම සුදී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා,
දරුවන් මැතිතුමා ප්‍රකාශ කරන ලද අශ්ව මැතිතුමා ගැනත්, ඒ වගේම අද ශෝක ප්‍රකාශ කරන නියතපාල මැතිතුමත්, ඒ වගේම සුසීලා මැතිතුමා ඇතුළු සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තුමාත් ප්‍රකාශ කරපු සියලු දේ අමතක කරන අතර අස්වර මැතිතුමා, විශේෂයෙන්ම අස්වර මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ හිටිය ස්ථාවර නියෝග පිළිබඳ හොඳම අවබෝධයක් තිබිච්ච මන්ත්‍රීවරයෙක් කියලා මම මුලින්ම සඳහන් කරන්න ඕන. හැම අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේ හැම රැස්වීමකම පාර්ලිමේන්තුව අවසන් වෙනකන් උදේ පටන් ගන්න වෙලාවටත් අවසන් වෙන වෙලාවටත් දක්වා පාර්ලිමේන්තුව තුළ සභාගර්භය තුළ සිටින හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් අපිට අස්වර මැතිතුමා අමතක කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම එතුමා මහරගම ඉපිදිලා, ඒ වගේම සෛරා මහරගම විද්‍යාලින් මූලික අධ්‍යාපනය ලැබලා බුවනෙක අව් විද්‍යාලයේ මූලික අධ්‍යාපනයක් ලැබලා උසස් අධ්‍යාපනයට සෛරා විද්‍යාලයට ගියා. එතුමා ඒ වගේම සාමාන්‍ය පෙළ අපොස විභාගයේ භාෂා තුනින්ම සමත් වෙච්ච මන්ත්‍රී තරුණේ අස්වර්මන්තෝ. එදා භාෂා තුනින්ම විභාගය සමත් කරන්න පුළුවන් සෑම භාෂා තුනම තම චතුර ලෙස හසුරුවන්නට පුළුවන් මන්ත්‍රීවරේ. එතුමා ජනමාධ්‍යකරුවෙක් වශයෙන් ප්‍රසිද්ධ වුණා. එතුමා ජනමාධ්‍යකරුවෙක් වශයෙන් විතරක් නෙවෙයි නාට්‍යකරුවෙක් ලෙසත් ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙසත් කටයුතු කරා. මතකයි හැම ටෙස්ට් මැච් එකක් වේවා 50 ඕවර්ස් මැච් එකක් වේවා අස්වර් මැතිතුමාගේ කටහඬ ගුවන් විදුලියෙන් අපි දැනෙනවා. ඉතින් ඒ වගේ එතුමා ඒ සේවයේ තම විශිෂ්ට ලෙස ඉටු කරා. එතුමා මාධ්‍යවේදියක ලෙස ඉන්නකොටම කතානායකවරයාගේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරපු බව අපි දන්නවා. 89 ඉඳලා 2014 දක්වා ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එතුමා විශාල සේවයක් මුස්ලිම් ආගම වෙනුවෙනුත් සංස්කෘතිය වෙනුවෙනුත් විතරක් මේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳවත් විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු වලදී මැදිහත්ව කටයුතු කරයි කියන එක අපිට මතකයි. විශේෂයෙන් මට අවස්ථා කීපයක් එතුමත් එක්ක පිටරට යන්න අවස්ථාව ලැබුණා. තම විපක්ෂයේ ඉන්නකොටත් එතුමා ආණ්ඩුපක්ෂයේ ඉන්නකොට අපි එක්තරා අවස්ථාවකදී ලිබියාවට නැවකින් ගියා. මම මතකයි කුණාටුවකට අහුවෙච්ච වෙලාවේ එතුමා නැව එතුමා එළියට බැහැලා බිය නැතුව දෙවියන්ට ආඥා කරමින් ආගම සීකරමින් ඔහු කටයුතු කරපු ආකාරය අදත් මට මැවිලා පේනවා. මිත්‍රයෙක් වශයෙන් ඉතාම හොඳ මිත්‍රයෙක්. ඒ වගේම ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් උන්ගේ විය යුතු යුතුකම පියෙකු විසින් විය යුතු යුතුකම ඉටු කරපු හොඳ පියෙක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. අස්වර් මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සම සමාජ පක්ෂයේ ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ ඊළඟට ශ්‍රී ලංකා නිදහස් අවසාන කාලයේ එතුමට තිබුණා වුණනම් මං දන්නවා ආරාධනා ලැබුණා නොයෙක් අයගෙන්. නමුත් එතුමා අපිත් එක්ක ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා අපිත් එක්ක කටයුතු කරා. මට පසුගිය දවසක එතුමාගේ සෝන වෙත ගිහිල්ලා අපි අපේ අවසන් ගෞරවයත් අපිට දක්වන්න පුළුවන්කම ලැබුණා දෙහිවල පල්ලියේ. ඉතින් අපි එතුමාට අපි ආදරය කරේ යාළුවෙක් වශයෙන් අපි ආදරය කරා ඔහුට. මන්ත්‍රීවරයෙක් වශයෙන් අපි ඔහුට ආදරය කරා. ඒ වගේ අවංක මිනිසෙක් වශයෙන් මනුෂ්‍ය ගුණධර්ම තිබිච්ච මනුෂ්‍යයෙක් වශයෙන් අපි එතුමාට අපේ මන්ත්‍රීවරු ආදරය කරයි කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ අපේ අනගාටුව අපේ ශෝකය අපි හැම අවස්ථාවකදීම එම පවුල වෙත දරුවන් වෙත අපි මේ අවස්ථාවේදී උද කර සිටිනවා. එතුමාට එතුමාගේ ආගම අනුව එතුමාට අවසන් ගෞරවය දක්වන්න අපි සූදානම් වෙනවා. අවසාන කාලයේ වූ දුක්ගන්නාරාල වශයෙන් ජනමාධ්‍යකරුවන්ගේ දුක්ගන්නාරාල වශයෙන් කටයුතු කරා ඔම්බුඩ්ස්මන් විදිහට කටයුතු කරයි කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා අස්වර් මැතිතුමාට අපි ත්‍යාගකාරීන් ශෝකය ප්‍රකාශ කරන තුරේ පවුලේ විශේෂයෙන්ම ඊළඟට ශෝකය කරන්නේ සුසේදාසන් මැතිතුමා. පාර්ලිමේන්තුව අවුරුදු 6ක් සේවය කළා තියෙනවා. අවුරුදු 6 කාලය තුළ ඔහුගේ පළාතට ඔහු මන්ත්‍රීවරයෙකුගේ මේ යුතුකම් ඉටු කරන්නට ඔහු පසුබට වුණේ නැහැ කියන එකත් අපි මතක් කරන්න. ඔහු විශේෂයෙන්ම චාටර්ඩ් අකවුන්ටන් කෙනෙක් වශයෙන් ජීවිතය ආරම්භ කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහුගෙන් විය යුතු යුතුකම් පාර්ලිමේන්තුව තුළත් හොඳ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරා කියන එක අපි දන්න. විශේෂයෙන්ම ළඟට අපි කතා කරන නිහත පාලමතුමා මාතා ජිනදාස නියත බාලමත්තා මුල්කිරිගල ආසනයේ පිදුමි. අම්බත්තොට පංගම මුල්කිරිගල ආසනේ මුල්කිරිගල ඉතින් ඒ ඉඳා එතුමා ගැන එතුමා ඉතින් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා කෝට්ටේ නුගේගොඩ ජීවත් වෙමින් කෝට්ටේ නගර සභාවේ විපක්ෂ නායකවරයෙකු වශයෙන් මන්ත්‍රීවරයෙකු වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් වෛදන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ තම උළුපග මිත්‍රයෙකු වශයෙන් ඔහු කටයුතු කරයි කියන එක අපි දන්නවා. ඊට පස්සේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිණියක සම්බන්ධ වෙලා කටයුතු කරා. මම අනුර බණ්ඩාරනායක මහත්මයාත් එක්ක කාලයක් තම කිට්ටුවෙන් අසුරු කරා. එතුමා මුගේ පක්ෂයේ ඉන්නකොට පක්ෂයට කරපු සේවය එක්සත් ජාතික පක්ෂයට කරපු සේවය අපි අමතුමා ප්‍රකාශ කරා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නකොට ඌ ක්‍රියාකාරීම සමාජිකයෙක් වශයෙන් ඉදිරියට කටයුතු කරයි කියන එක අපිට අමතක කරන්න පුළුවන් වන්නේ. මිත්‍රයෙක් වශයෙන් හොඳ මිත්‍රයෙක් ගමේ කමට අපිට සැලකුවා. මේ සැලකිල්ල අපට අදත් තියෙනවා. ඌගේ පවුලේ අයට අපි අපේ ශෝකය ඒ පවුල අයටත් මේ අවස්ථාවේදී උදකර සිටිමින් ඌට නිවන් සම්පත් ලැබේවයි කියලා ප්‍රාර්ථනා
කරනවා. මම සිටි හොනරබල් ඩග්ලස් දේවානන්ද.
ගෞරව සභානவர்களே, இன்றைய தினம் முன்னாள் நாடாளுமன்ற உறுப்பினர்களான கௌரவ அல்ஹாஜ் ஏஹ் எம் அஸ்வர், கௌரவ பி சூசதாசன், கௌரவ பி ஏ ஜினதாச நியத்தபால ஆகியோர் தொடர்பிலான அனுதாப பிரேரணை தொடர்பில் எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கப்பட்டமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இன்றைய தினம் இங்கே நினைவு கூறப்படுகின்ற மூவருமே மும்மொழிகளிலும் தேர்ச்சி பெற்றவர்கள். அதே நேரம் கலை இலக்கிய ஊடகத்துறையுடன் தொடர்பு கொண்டவர்கள் என்றே சுட்டிக்காட்ட வேண்டும். அஸ்வர் ஹஜியார் என எங்களால் அன்புடன் அழைக்கப்பட்ட கௌரவ ஏஹெச் எம் அஸ்வர் அண்ணர் அவர்கள் 1950களில் இலங்கை சமசமாய கட்சியின் ஊடாக தனது அரசியல் பிரவேசத்தை ஆரம்பித்தவர். 1955களில் ஐக்கிய தேசிய கட்சியுடன் இணைந்த அன்னர் முன்னாள் சபாநாயகரான மர்மூத் எம்ஏ பக்கீர் மாக்கர் அவர்களது பிரத்யேக செயலாளராக பதவி வைத்தவர். மும்மொழி தேர்ச்சியாளரும் சிறந்த கிரிக்கெட் பர்ணனையாளருமான அன்னர் அஸ்வர் ஹஜியார் அவர்கள் மறைந்த முன்னாள் ஜனாதிபதி ரணசிங்க பிரேமதாசா அவர்களது மொழிபெயர்ப்பாளராக கடமையாற்றி அன்னாரின் ஆசியுடன் 1989 நாடாளுமன்ற உறுப்பினராகி முஸ்லீம் சமய விவகார இராஜாங்க அமைச்சராகவும் பின்னர் 2002 ஐக்கிய தேசிய கட்சி சார்பில் நாடாளுமன்ற உறுப்பினராகி நாடாளுமன்ற விவகாரங்கள் இராஜாங்க அமைச்சராகவும் செயல்பட்டுள்ளார். பிற்பட்ட காலத்தில் ஐக்கிய மக்கள் சுதந்திர கூட்டமைப்புடன் இணைந்த அவர் மீண்டும் நாடாளுமன்ற உறுப்பினராகி ஒரு கட்டத்தில் இன்னொருவருக்கு விட்டுக் கொடுப்பதற்காக தனது பதவியை ராஜினாமா செய்தார். முஸ்லீம் லீக் வாலிப முன்னணியின் செயலாளராகவும் அகில இலங்கை முஸ்லீம் கல்வி மாகாணத்தின் உபதலைவராகவும் ஆலோசகராகவும் செயல்பட்டிருந்த அன்னர் அஸ்வர் ஹஜியார் அவர்கள் முஸ்லீம் சமய விவகார இராஜாங்க அமைச்சராக இருந்தபோது முஸ்லீம் மக்களின் பல்துறை ஆற்றல் பெற்றவர்களை அவர்களது வாழ்நாளிலேயே கௌரவித்து மகிழ்ந்ததையும் நபிகள் நாயகம் அவர்களது பிறந்த தினமான மீலாத் விழாவை தேசிய ரீதியில் முஸ்லீம் மக்கள் வாழ்கின்ற பகுதிகளில் கொண்டாடி அந்தந்த பகுதிகளில் முஸ்லீம் மக்களது வரலாற்றினை நூல்களாக தொகுத்து வெளியிட்டதையும் இலங்கை முஸ்லீம்களது வரலாறு ஒருபோதும் மறந்துவிடாது என்றே நினைக்கின்றேன். வடக்கு முஸ்லீம் மக்களின் சமூக பொருளாதார பிரச்சனைகளை நாம் தீர்த்து வைத்திருந்த காலகட்டத்தில் அன்னார் அஸ்வர் ஹஜியார் அவர்களூடாக பல்வேறு உதவிகளை பெற்றிருந்ததையும் நான் இங்கு நினைவு கூற விரும்புகின்றேன். அமரர் பிளேசியன் சோசை சூசதாசன் அவர்கள் மன்னார் வங்காளையில் பிறந்தவர். மன்னார் யாழ்ப்பாணம், கொழும்பு, லண்டன் என தனது கல்விக்கான வாய்ப்புகளை விரிவுபடுத்திக் கொண்ட அன்னாரின் தந்தை தமிழில் சிறந்த புலவராக திகழ்ந்தவர். அந்த வகையில் சிறந்த கவித்துவத்தை அவர் தன்னகத்தையும் கொண்டிருந்தார். தொழில் ரீதியாக பட்டய கணக்காளரான அமரர் சூசதாசன் அவர்கள் லங்கா சலசல நிறுவனம் உட்பட இலங்கையில் பல நிறுவனங்களில் கணக்காளராக பணியாற்றி பின்னர் ஜாம்பியா, சிங்கப்பூர், நைஜீரியா, லண்டன், கனடா போன்ற நாடுகளில் தனது தொழிலை தொடர்ந்திருந்தார். கல்வித்துவம், கலை, ரசனை என்பன மிக கொண்ட அமரர் சூசதாசன் அவர்கள் வாசிப்பு பழக்கத்தை மிகையாக கொண்டவராக திகழ்ந்தார். சமயங்களில் பைபிள் மட்டுமல்லாது சைவ சமய நூல்கள், புனித திருக்குர்ஆன் போன்றவை தொடர்பிலும் முழுமையான அறிவினை கொண்டிருந்தார். இலக்கியம், அரசியல், பொருளியல் என எப்போதுமே வாசித்து பழகிப்போன அவர் தனது வீட்டில் ஒரு நூலகத்தையே ஏற்படுத்தி வைத்திருந்தார். சிறந்த மேடை பேச்சாற்றல் கொண்டிருந்த அன்னார் 1977 காலகட்டத்தில் தனது பேச்சு திறமையால் வடக்கு கிழக்கு மாகாணங்களில் பலராலும் அறியப்பட்ட ஒருவராக திகழ்ந்தார். அவர் கிறிஸ்தவ சமயத்தை பின்பற்றுவராக இருந்த போதிலும் மேடைகளில் இந்து மத தேவாரங்களை மிக ரசனையோடு பாடி பலரது பாராட்டுகளை பெற்று திகழ்ந்தார். தமிழர் விடுதலை கூட்டணியின் அக்காலகட்ட வெற்றிக்கு இவரது மேடை பேச்சுக்களும் முக்கிய காரணமாக அமைந்திருந்தன. கட்சிக்காக தன்னை அர்ப்பணித்து பங்காற்றியிருந்த இவரை அக்கட்சி பிற்காலத்தில் கைப்பற்றிருந்த நிலையானது மிக வேதனைக்குரிய விடயமாகவே இன்றும் கூட சூசதாசன் அவர்களை நேசிக்கின்றவர்களால் கருதப்பட்டு வருகின்றது. பேரை கேட்டால் 10,000 வாக்கு, முகத்தை காட்டினால் 30,000 வாக்கு என்ற நிலையிலேயே அன்று இவருக்கு இருந்ததாக கூறப்படுவதுண்டு. 1977 ஆண்டு பொது தேர்தலில் மன்னார் தொகுதியில் வெற்றி பெற்ற அவர் நாடாளுமன்ற பிரவேசம் கண்டார். அக்காலகட்டத்தில் நாடாளுமன்ற நிதிக்குழுவின் தலைவராகவும் நிதி தொடர்பான விடயங்களில் அரசுக்கு ஆலோசனை கூறுபவராகவும் அவர் எதிர்க்கட்சி நாடாளுமன்ற உறுப்பினராக இருந்த நிலையில் செயல்பட்டிருந்தமை அன்னாரின் திறமைக்கு சான்றாகும். ஐக்கிய தேசிய கட்சியின் ஆரம்பகால உறுப்பினரும் முன்னாள் செனட் சபை மற்றும் நாடாளுமன்ற உறுப்பினருமான பொல்துவே ஆராய்ச்சி கே ஜினதாச நியத்தபால அவர்கள் ரத்னபுரியில் பிறந்தவர். பிரபல ஊடகவியலாளரான இவர் சியரட்ட தச ஜுக்கிய சியபத சிலோன் கார்டியன் சினிமா திரைய போன்ற பத்திரிகை மற்றும் வார வெளியீடுகளில் பணியாற்றியதுடன் பார்வை என்னும் தமிழ் பத்திரிகையிலும் ஆசிரியர் பீடத்தில் பணியாற்றிய பெருமை உரியவர். 1947 ஆண்டில் ஐக்கிய தேசிய கட்சியின் முதலாவது கூட்டம் பாம்கோட் மாளிகையில் டி எஸ் சென்னாயக்கர், சர் ஜோன் கொத்தலாவலை மற்றும் ஜே ஆர் ஜெயவர்தனா ஆகியோரது பங்கு பெற்றதுடன் நடைபெற்றிருந்த வேளை அந்த முதலாவது கூட்டத்தில் தனது பங்கு பெற்றதையும் பதிவு செய்த பெருமை இவருக்கு இருக்கின்றது. 1949களில் ஐக்கிய தேசிய கட்சியின் இளைஞர் பிரிவின் செயலாளராக செயல்பட்டிருந்த இவர் 1960களில் கோட்டை தொகுதியின் நாடாளுமன்ற உறுப்பினராக தெரிவு செய்யப்பட்டவர். 1967 செனட் சபை உறுப்பினராக 4 வருடங்கள் செயற்பட்டவர். 1973 ஜே ஆர் ஜெயவர்தனாவின் சிபாரிசில் ஐக்கிய தேசிய கட்சியின் பொதுச் செயலாளராக நியமிக்கப்பட்டிருந்தார். 1994களில் ஸ்ரீ ஜெயவர்தனபுர கோட்டை தொகுதியின் ஐக்கிய தேசிய கட்சியின் பிரதான அமைப்பாளராக நியமிக்கப்பட்ட இவர் பின்னர் கோட்டை நகரசபையின் எதிர்க்கட்சி தலைவராகவும் செயல்பட்டிருந்தவர். பின்னர் ஸ்ரீலங்கா சுதந்திர கட்சியுடன் தன்னை இணைத்துக் கொண்டு தனது அரசியல் வாழ்க்கையினை அவர் முன்னெடுத்திருந்தார். அந்த வகையில் இந்த 3 முன்னாள் நாடாளுமன்ற உறுப்பினர்களது பிரிவு துயர் காரணமாக வேதனை அடையும் அவர்களது குடும்ப உறுப்பினர்கள், உறவுகள், நண்பர்கள், அவர்களை நேசித்த மக்கள் அனைவருடனும் இபிடிபி கட்சியானது தனது துயரங்களை பகிர்ந்து கொள்கின்றது என்பதை இங்கு பதிவு செய்து கொள்கின்றேன். நன்றி.
கரு ரஞ்சித் மத்திய மண்டாரம் ஏத்துமா இலங்கட்ட கரு சுசில் பிரேமஜாந்தம் ஏத்துமா
துமணி அத தின கருகாந்த் கருணாந்திலிக்க அம்மாத்துமா விசின் யோஜனா கரலாத மே பார்லிமெண்ட்வ நியோஜனை கருப்பு கரு பார்லிமெண்ட் மந்திரித்துமல்லா துந்தினைக்கு சம்பந்தின் சூக யோஜனாவ சந்தா அப்பகி தாயகத்துவ சபைமாய் மே அவஸ்தாவதி சிதுவாண்டி மா விசேஷம் சந்தான் கரான் நோனே மம நியோஜனை கண்ண கொலம டிஸ்ட்ரிக்ட் விசேஷம் கோட்டே ஆசனியத் இவாகே மை ஆசித் அனைகுத் கொலுண்ணாவேனி யாபதாசனத்திக் கத்தாம அது அப்பி சோக யோஜனா இதிரிபாத் கல்லத்திபேன கரு ஜினதாசன் எதுபால ஹிட்டுபு பார்லிமெண்ட் மந்திரி துமான் எக்தாசம் சி விசினாமே அப்ரல் எக்கொலசுனி தின வலஸ்புள்ளேதி பதிலா இடபாசே கொலவ தர்சன வித்யாலய அத்தியாபனே லபலா எக்ஸைஸ் ஜாதிக பக்ஷே ஆரம்பக சாமாஜிக கட்டத்தமே துமா தருண வியேதி தேஷ்பாலன கஷேத்திரேது பிவிசல தீவின் එතුමා 1960 මාර්තු මැතිවරණයේදී කෝට්ටේ ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වුණා. එතුමා එසේ තේරීපත් වෙනකොට එතෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අතරින් ලාබාලම මන්ත්‍රීවරයාට තමයි 1960 මාර්තුවේ එතුමා පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තිබෙනේ. ඒතකොට එතුමාට වයස අවුරුදු 31යි. එවැගේම එතුමා ඒ ආරම්භ කරපු දේශපාලන ගමන් මගේ යමින් පුවත්පත් ගණනාවක් සිය රට දිනපතා සතිපතා යුක්තිය සිලොන් ගාඩියන්ස් පුවත්පත්වල ප්‍රධාන කට්ටුවරය හැටත් එතුමා මාධ්‍ය කටයුතුවල ඉතාම ක්‍රියාකාරී ලෙසත් පුරෝගාමී ලෙසත් කටයුතු කර තිබෙනවා. එවැගේම එතුමා 1967 දී 72 වෙනකන් අපේ රටේ පාර්ලිමේන්තුවේ අපේ රටේ නියෝජිත മന്ത്രി මණ්ඩල දෙකක් තිබ්බා. එකක් පාර්ලිමේන්තුව නියුත් മന്ത്രി මණ්ඩලයේ 70 අනික උත්තර മന്ത്രി මණ්ඩල නැත්නම් සෙනෙට් മന്ത്രി මණ්ඩලේ. ඒ සෙනෙට් മന്ത്രി මණ්ඩලේ 1967 එදා ගරු ඩඩ්ලි සෙනනායක දිවංගත අග්‍රාමාත්‍යතුමාගේ පාලන කාලය තුල එතුමා සෙනෙට් മന്ത്രിවරයෙක් හැටත් කටයුතු කළා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ එතුමා සභාපතිවර 70 ඒ වකුවන තුල කටයුතු කළා අපිට මතකයි. වගේම එතුමා පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගන්නවනම් කොළඹ මහනගර සභාව කෝට්ටේ නගර සභාව අපහුව කෝට්ටේ මහනගර සභාව බවට යෝජනා කළා. මහනගර සභාව උනහෙන් පස්සේ එතුමා කෝට්ටේ මහනගර සභාවේ විපක්ෂ නායක ධුරයට පවා පත් වුණා. ඒ වගේම එතුමා මම හිතන්නේ අපේ ලොකුගේ මැතුමත් එක්ක සමකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සෑහෙන කාලයක් කටයුතු කළා. ඉන්සයි එතුමා ආ ඔව් එතුමට වඩා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් හැටියට අපි තම හොඳින් දන්නවා. එතුමා ඊටාම සමීපව අසුරු කරපු එක්සත් ජාතික පක්ෂ නායක තමයි ඩඩ්ලි සේනනායක දිවංගත අග්‍රාමාත්‍යතුමා. ඊටාම සමීපව කටයුතු කළා. සෑ ඒ වකවානුවේ එතුමා තරුණ පෙරමුණේ නායක හැට කටයුතු කළා. හැබැයි 1975 දී දිවංගත ඩඩ්ලි සේනනායක මැතිතුමාගේ අභාවයෙන් පස්සේ එතුමා සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග එකතු වෙලා එතුමියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණා. එතුමා 1977 මැතිවරණයේදී කෝට්ටේ තරඟ කළේ ස්වාධීන අපේක්ෂකෙක් හැට තරඟ කළා. එතුමා විශාල ඡන්ද සංඛ්‍යාවක් ස්වාධීන අපේක්ෂකෙක් හැට ලබා ගත්තා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණාන් පස්සේ එතුමා 1989 එදා භීෂණ මැතිවරණය අපි නම් කළේ. ඒ භීෂණ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළා. ඡන්ද 69,000 වැනි ප්‍රමාණයක් එම වකවානුව සසඳ ලබනකොට ලබාගෙන එතුමා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට 1989 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කටයුතු කළා. අපිට මතකයි 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක්‍රමය ඇති කරන අවස්ථාවේදී මෙරටේ විශාල වශයෙන් කැළඹීම ඇති වුණා. ඒ ඇති වෙන අවස්ථාවේදී අපේ හරිසිල්ල මැතිතුමා මෙතන ඉන්නවා. මෙතුමට සමහරට මතක ඇති. දිවං අපේ මාදුලාවේ සෝබිත අපවත්වී වදාළ නායක ස්වාමීන් වහන්සේත් සමග එම වකවානුවේදී මව්බිම සුරැකීමේ සංවිධානය බිහි කරන්න එතුමා පුරෝගාමී වුණා. ඒක කළේ ඔය කෝට්ටේ නාග විහාරේ. මමත් එතුමාගේ අනුගාමිකෙක් හෙට එදා ඒ කටයුතු වල සහභාගී වුණා. ඉතින් ඒක නිසා එතුමා රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් යම් ප්‍රශ්නයක් මතුවෙච්ච අවස්ථාවලදී දේශපාලන මතිමතාන්තර මොකක් වුණත් ඒ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් ගන්නා වූ තීන්දුවලදී එතුමා නොසැලී ස්ථිරසාර ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටියා විතරක් නෙවෙයි, ඔය ඉන්දු ලංකා ගිවිසුම අසංකන්න දිනේදී අපිට මතකයි පිටකොටුවේ එදා ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය බෝධිය ගාවට ගිහිල්ලා විශාල ජනකායක් එක්ක තිබුණු ඒ උද්ඝෝෂණයේ වෙලාවේ නුගේගොඩ නගර සභා පිටෙන් රැස්වීමක් සංවිධානය කළද ඒ රැස්වීම සංවිධානය කිරීමේ මූලික කටයුතු කළේ දිවංගත ජින්දස් නිර්පාල මැතිතුමා. ඒකේ බලපත්‍රය ලබාගෙන තිබුණේ මම. ඒක නිසා CID කට කට උත්තර දෙන්නත් අපට සිද්ධ වුණා. එතුමාට ඊට වඩා ප්‍රශ්න වලට මුහුණ පාන්න ඒ වකවානුවේ සිද්ධ වුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ වර්තමාන ගරු විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද මේ ශෝක යෝජනාවේදී අදහස් ප්‍රකාශ කළා. එතුමා ඒ භීෂණ වකවානුවේ එදා ප්‍රේම්දාස ජනාධිපතිතුමා ජනාධිපති වෙලා ඉන්නකොට කොළඹ සිට කතරගම දක්වා පාගමනක් ආරම්භ කළා. ඒ පාගමන ආරම්භ කරන්න කොළඹ මහනගර සභා ක්‍රීඩාංගණ මහනගර සභාව ඉදිරිපිට විහාරමාදේවි ක්‍රීඩාංගණයේ ඔය බුදු පිළිමේ ඉදිරිපස ආරම්භ කරනකොට ඒ ආරම්භක අවස්ථාවට හිටපු කීප දෙනාගෙන් ජිනදාස නිර්පාලද දිවංගත මන්ත්‍රීතුමා එක් අයෙක් ඒ සංවිධානය කරපු අපි ඒ ගමන කෙළවර කතරගම දක්වාම ඒ අවසාන අවධිරටත් එතුමත් සමග සහභාගී වුණා. එතුමා ඒකට නායකත්වය දුන්නා. වරක් කෝට්ටේ ආසනේ, තවත් වරක කෝට්ටේ කොළොන්නාව ශ්‍රී ලංකා දස් පක්ෂ සංවිධායකවර හැට එතුමා කටයුතු කළා විතරක් නෙවෙයි අපිට මතකයි ඒ වකවානුවේ භීෂණ මැතිවරණ කාලයේදී කොළොන්නාවේ එතුමාගේ සංවිධායකවරයෙක්ට කටයුතු කරපු මහත්මයෙකුට එදා ඒ මැතිවරණ සමයේදී ඝාතනයට ලක් වෙන්න පවා සිද්ධ වුණා. එතුමා විශාල වශයෙන් ඒට පශ්චාත්තාප වුණා. ඒ අවස්ථාවේදී එතුමාගේ ආධාරකරුවෙක් එසේ අභාප්‍රාප්ත වීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ වකවානුව තුළ මම හිතනවා එක්සත් ජාතික පක්ෂයට, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, දේශපාලන පක්ෂ හැටියට, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් හැටියට, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කෝට්ටේ ආසනේ එතුමා කෝට්ටේ මහනගර සභා සීමාව තුළ විශාල සේවාවක් දේශපාලන වශයෙන්, ආගමික වශයෙන්, ඒ වගේම ප්‍රජා සේවාවන් හැටියට සේවාවන් රාශියක් කළා පමණක් නෙවෙයි, මට මතකයි මම 1991 කෝට්ටේ එදා තිබුණු නගර සභාවට ප්‍රථම මනාප මැතිවරණේ නගර සභාවට තිබිච්ච. ඒකට ඉදිරිපත් වුණේ එතුමාගේ නායකත්වයෙන් අත ලකුණේ. අත ලකුණ ගැන අද බොහෝ දෙනා කතා කරන්නේ නැහැනේ. අත ලකුණෙන් අවසාන වතාවට පළාත් පාලන මැතිවරණයකට අපි සහභාගී වෙන 1991 මම කෝට්ටේ නගර සභාවේ එය මෙහෙවලා. කෝට්ටේ නගර සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රථම මනාප මැතිවරණේ ලබා ගැනීමේ පුරෝගාමී වුණේ ජිනදාස නිතපාල මැතිතුමා. ඒක නිසා එතුමාට දේශපාලන පක්ෂවලදී එතුමාගේ ඍජුභාවය නිසා, අවංකභාවය නිසා යම් යම් අසාධාරණ සිදු නොවුණා නොවේ.
අර මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා, අපි 12:30ට දේවා භෝජන සභාව නවත්වනවා. තව විනාඩි 3ක් තියෙනවා.
ඔව්. දෙන්න. එම නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ ගරු කතානායකතුමනි, ඔබතුමත් ඉතාම හොඳින් ඔහුගේ පවුලේ සියලු දෙනාත් ඒ අයවත් දන්නවා. ඒ වගේම අපත් බොහොම සමීපව ආශ්‍රය කරනවා. ඒ නිසා එතුමා දීර්ඝ කාලයක් ආයු වළඳලා විශ්‍රාම ගිහිල්ලත් එතුමාගේ අදහස් ප්‍රකාශ කරමින් ලේඛකයෙක් හැට, මාධ්‍යවේදියෙක් හැට, දේශපාලඥයෙක් හැට, සමාජ සේවකයෙක් හැට සිදු කරපු සීලම සේවාවන් සිහිපත් කරමින් එතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ ගුණ කතනය සමාප්ත
කරනවා. ගරු හර්ෂද ශිලමත්
විනාඩි දෙක. බොහොමත්ම ස්තුතියි ගරු කතානායකතුමනි. මේ අවස්ථාවේදී ජිනදාස් නේතුපාල දිවංගත ගරු මන්ත්‍රීවරුන් පිළිබඳව වචන කීපයක් කතා කරන්න ලැබීම සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා. මම මීට කලින් කතිකෝ ඔහු ගැන කරපු සියලු දේ සමග එකඟ වෙනවා. අපේ කෝට්ටේ ප්‍රදේශයේ කාලයක් තිස්සේ දේශපාලනය කරපු ගරු සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා මන්ත්‍රීතුමා ජිනදාස් නේතුපාල ඇමතිතුමා ගැන මට වඩා බොහෝ දේ දන්නවා. මම දේශපාලනයට එනකොට එතුමා දේශපාලනයෙන් ගිහිල්ලා ඉතින් මම නියතපාල කියන පුද්ගලයාව පුද්ගලිකව දැන අඳුනගෙන හිටියේ නැති වුණාට නියතපාල කියන පුද්ගලයා මගේ කෝට්ටේ ප්‍රදේශයේ ඉතාමත්ම දැවැන්ත චරිතයක් බව කාටත් මම ආය කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මට තව විනාඩියක් පමණක් තියෙන නිසා මම කෝට්ටේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට එතුමා කෝට්ටේ නගරයට කරපු සේවාවන් ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා ගරු කතානායකතුමනි. කෝට්ටේ ජනතාව වෙනුවෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ ආගමට අනුව එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මගේ වෙලාව අවසන් නිසා මම මෙතනින් නවත්වනවා. බොහොමත්ම ස්තුතියි.
අපි දොරයි දැන් අපි වැඩ කටයුතු නවත්වනවා එක හමාර වෙනකන්. ඒ නිසා මේ අවස්ථාවේ නැවත එක හමාර වෙනකන් රැස් වෙනතුරු මම ආරාධනා කරන පැමිණි ඥාතීන්ට දිවා භෝජන සඳහා සහභාගී වෙන්න කියලා.